Sri Lanka. Eki yadeshayak udesa pahan dura. Navasilanta spur sangvidhane.
Sri Lanka.
Sri Lanka.
Pasiri pasiri sirini Sri Lanka.
Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
සුබ සන්ධ්‍යාවක් දයාබර හිතවතුනි. බොහෝ කාලයකට පසු අන්තිමට මං හිතන්නේ මම මගේ වැඩසටහනක් කරේ සී සර ලංකා වැඩසටහනක් කරේ මාර්තු මාසේ 13 වෙනිදා. මාස දෙකකටත් වැඩි කාලයක් ඔබ සමග සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. මොකද මේ මැදිරියේ සිට වැඩසටහන කරන නිසා මම මැදිරියට එන්න පහසුකමක් තිබ්බේ නැහැ, පුළුවන්කමක් තිබ්බේ නැහැ. මට එන්න ඕමනාව තිබුණත් රටේ පැවතුණු ඒ වාතාවරණය මත එන්න බැරි වුණා. ඉතින් ඒ නැතත් මාස දෙකකට පසු හරි මෙසේ මේ තරම් ඉක්මනට ඔබව හම්බ වීමට ලැබීම ගැන මම සතුටටපත් වෙනවා. අද මේ මාසේ 22 වෙනි සිකුරාදා. ඔබට අතීතයේ මතක නම් අතීතයේ අද වගේ දවසක අපේ රට විතා වැදගත් දවසක් අද. ඒ තමයි අපේ රට පූර්ණ නිදහස හම්බෙලා, සම්පූර්ණ නිදහස හම්බෙලා 1972 මැයි 22 තමයි අපේ රට පූර්ණ අපේ කියන්නේ ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් බවට පත් වුණේ. එහෙම පත් වෙලා අවුරුදු 48ක් අදට 1972 මැයි 22. ඒ නිදහස් ශ්‍රී ලංකාවේ ඒ ස්වෛරී ස්වාධීන රාජ්‍යයේ ප්‍රථම අග්‍රාමාත්‍යධුරට පත් වුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය. ඇය තමයි ඒ නිදහස් ශ්‍රී ලංකාවේ 1972 ජනරජ ව්‍යවස්ථාව ගෙනාපු අවස්ථාවේ ලංකාවේ හිටපු ලංකාවේ පත් වෙච්ච තේරී පත් වුණ අගමැතිවරිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය. ඉතින් අපි අවුරුදු 48ක් ගෙවන මොහොතකයි මේ ඉන්නේ. නිදහස ලැබිලා අවුරුදු 70 ගණක් ඉවරුණා. ස්වෛරී රාජ්‍යයක් කියලා නිදහස් රාජ්‍යයක් කියලා අවුරුදු 48ක් වෙනවා. මොන වුණත් අපේ රට තාමත් එක තැනමයි. මම හිතන්නේ බොහෝ දෙනෙක් ඔබ මාත් සමග එකඟ වෙනවා ඇති. අපිට අවුරුදු 70 ගණක් මේ රටවල් අපේ රට පාලනය කර හැම පක්ෂයකටම වගකිය යුතුයි. අපි දැන් අපි ඉන්න දැන් තියෙන තත්ත්වය ගැන, දැන් පවතින රටේ ගැන තත්. ඉතින් මේව ගැන කතා කරමු. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. කාල වේලාව පැයක් ඇතුළත කතා කරන බොහෝ දේවල් තියෙනවා. ඉතින් මම වැඩි කතා බහ නොකර මාත් සමග පුරා හොරාවක් මේ වැඩසටහන සමග සී සර් ලංකා නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය ගෙනෙන සී සර් ලංකා ගුවන් විදුලි කලඹ තුලින් මාත් සමග එකතු වෙන්න කියලා මම ඔබට ඉතාමත් කාරුණිකව ආරාධනා කරනවා. අද මාත් එක්ක ඉන්නවා මගේ මැදිරියේ අපේ මැදිරියේ එමාෂා. කොහොමද එමාෂා?
හොඳින් ඉන්නවා. බොහොම සතුටි වෙනවා ආයම සරයක් එකතු වෙන්න හම්බ වුණු එක ගැන. ලෝපුරා ඉඳන් අපි වහගෙන ඉන්න හැම කෙනෙක්ටම ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අයිබෝ වේවා. දැන් ඒක තමයි ඇත්තම ට්‍රෙන්ඩ් එක. දැන් ඒ කියන්නේ අපිට දැන් අතරක් දෙන්න බෑ, ඒ කියන්නේ ෂේක් හෑන්ඩ් කරන්න බෑ, මේ විදිහට හග් කරන්න බෑ. අයිබෝන් තමයි අධ්‍යක්ෂකව කළා. අයිබෝන් කියන තැන බලන්න අපේ පැරණි සිරිත් අපි අපිටම ආවෙනික වෙච්ච සිරිත් දැන් මුළු ලෝකෙම කරන හැටි ඒක. ඒ කියන්නේ අපි පුංචි රටෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවානේ ලෝකෙට අපි ඉගෙන ගත නැතුණාට.
මෙහි සංස්කෘතිය අභිභවා ගිහලා අපේ සංස්කෘතිය ඉස්මතු වෙලා තියෙනවා. දකින්නකටත් සමහර වෙලාවට හරි සතුටුයි.
සතුටක් ඇති වෙනවා. ඒක තමයි. ඒක තමයි අපිට අපේ දේවල් අගින නැතුණාට ලෝකයට. මම හිතන්නේ මේ දේවල් අපිනුත් මොන හරි පොඩි අපි පොඩි જાතින්ගින් පවා පාඩම් ඉගෙන පුළුවන් අවස්ථාව මේක. ඔව් අපි හැමෝම පාඩම් ඉගෙන ගත්තා කොරෝනා නිසා. අපි ඒක ගැන කතා කරමු. ඊට කලින් මම හැමදාම මාතුපාදන් නමාමි කියලා වන්දනා කරන ලෝකයේ වෙදන විශේෂයෙන්ම මගේ රටේ වෙසෙන මගේ ශ්‍රී ලාංකිකයන්ගේ ආදරණීය දෙමව්පියන් වෙනුවෙන් මම මේ ගීතය තෝරගත්තා.
ජීවන උයන් තෙරේ ඔබ මට සුවය ගෙනේ අම්මා ජීවන උයන් තෙරේ නොනිවි දැල් වෙන පහන කිනිරන්තරේ ඔබ මට සුවය වතුරින් නොව රුහිරෙන් නදිය කොට අමිල හුසෙන්නේ හස උතුට පොවනු මැන සෙනෙහස ගිලිහි ලියලුනු පුතු ලොව මෞනියෝගේ කිරිදිය ප්‍රෙම මැන අම්මා ජීවන උයන් තෙරේ
ජීවන උයන්තරේ කියලා තමයි කියන තියෙන්නේ. කොච්චර කතා කරත් නිමක් නොපෙන්නා ගුණ සමුදායක් තියෙන අපේ දයාබර මෑණිවරු, මම හිතන්නේ පියවරුන්ටත් මේ සමගම මම මේ වැඩසටහන පටන් ගන්නකොට උපහාර කරන්න ඕන. මොකද මව්පිය දෙපළ නැත්නම් අපි මේ ලෝකේ නෑ. අපේ දෙමව්පියෝ නැත්නම් ඔවුන් නිසා තමයි අපිට මේ පන්නරය ලැබිලා තියෙන්නේ. අපිට අපේ ජීවිතේ හදාගෙන ඉදිරියට ගිහිල්ලා මේ වගේ තවත් සේවයක් අපේ රටට, අපේ ජීවත් වෙන පරිසරයට කරන්න ඒ හැමදේම අපිට ලැබුණේ අපේ දෙමාපිය නිසා. ඉතින් එනේෂා, දැන් කොරෝනා අපි මේ දැන් පත්වෙලින්නේ ලෙවල් 2 වල මෙහි. මං හිතන්නේ ලෙවල් 1 වලට යාවි තව සතියකින් විතර වගේම තමයි බලාපොරොත්තු යන විදියට අදත් අලුත් එක්කෙනෙක් හම්බෙලා තියෙනවා. මේ ඒ වුණාට අපි ගොඩක් අවදානම් තත්ත්වෙන් ඈත් වෙලා ඉන්නේ. දැන් මිනිස් සාමාන්‍ය විදියට පාරතොට යන එනවා දකින්නවා. ඒ වුණාට තාමත් අර සමාජ දුරස්ථභාවය තියාගෙන සෝෂල් ඩිස්ටන්සින් එක තියාගෙන මිනිස්සු හැසිරෙනා කරලා තියෙනවා බොහෝ තැන්වල. එහෙම නොවන කට්ටියක් ඉන්නවා. ඒකෙත් ලෝකෙ කොහෙත් පොදුයි. කොරෝනා මොකද කරේ අපිට?
මං හිතන්නේ රටක් විදියට නව ශ්‍රීලන්තේ මිනිස්සු ඇත්තටම රජය කියන දේ අහන්න ප්‍රමාණයක් අපි දැක්කා. ලෝකේ තියෙන අනිත් රටවල් වලක සංසන්දනය කරද්දී බොහොම ඉතාමත්ම හොඳ මට්ටමකින් මේ රටේ මිනිස්සු රජය දෙන උපදෙස් පිළිපැදලා ඒ විදියටම කටයුතු කරන්නට යෙදුණා කියලා මං හිතනවා. මොකද නැත්තම් මෙච්චර සාර්ථකව මෙතෙන්ට එන්න බෑ කෙටි කාලයකින්. ඇත්තටම අනිත් රටවල් වලට එක සාපේක්ෂව කතා කරද්දී ඒ වගේම ජසින්තා අපේ අගමැතිතුමිය හැමතිස්සෙම කියන විදියට හැම ස්ටෙප් එකක්ම හැම පියවරක්ම කලින් ඒ වගේම දැඩි පියවර ගනිපු නිසා තමයි මෙතෙන්ට එන්න පුළුවන් උනේ කියලා කියන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම මම හිතනවා මේක දියුණු වුණු රටක් නව ශ්‍රීලන්ත කියන්නේ. ඒක අපි සංසන්දනය කරොත් ඉන් ලංකාවත් එක්ක මම ඇත්තටම අපි ඒකටත් අපි කතා කියන්නේ ඒ ලංකාව කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කියන එක ගැනත් අපි ඇත්තටම සන්තෝෂ වෙන්න ඕනේ. මොකද අනිකුත් රටවල් වලට සාපේක්ෂව බැලුවොත් ලංකාවත් ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා කියලා හිතනවා. අපි ලංකාවේ අනිකුත් කාරණා දිහා බලද්දී අනේ මොනවද මේ කරන්නේ කියලා හිතුණට මං හිතනවා හොඳ වැඩපිළිවෙලක් තිබුණා කියලා මේ කොවිඩ් කියන ප්‍රශ්නයට මුහුණ දෙද්දී. ඒ නිසා අපේ දැන් අපිට බොහොම හදවතට සමීප රටවල් දෙකම හොඳ තැනක තියෙන එක ගැන ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන් කියලා ඒ තරම් ලොකු සතුටක් ලබන්න පුළුවන් වෙයි කියලා. මොකද ලෝකයෙන් මේක කවද කෙලවර වෙයි
කියලා හිතන්න බෑ. කියන්නේ මේක සාමාන්‍යයෙන් අර HIV වෛරසයක් වගේ අපේ ඇඟේ තියෙ කියලා තමයි ප්‍රෙඩික් කරන්නේ. කාලයක් යනවා ඒ කියන්නේ අපිට ඒකත් එක්ක ජීවත් වෙන්න ඉන්ෆ්ලුවෙන්සා වගේ ඒ වගේ ජීවත් වෙන්න වෙයි කියලා. ඒ කියන්නේ අපේ සිස්ටම් එකේ විදිහට හුරු වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක ගැන කතා කරමු. ඊට කලින් ඉටු කරන යුතු යුතුකමක් තියෙනවා. ඒ තමයි අපි අද මෙහෙම නිදහසේ කතා කරන්න මූලික හේතුව උනේ අපිට හේතුව ලැබුණේ ඇත්තටම අපි මේ රටවල ඉන්න එක ඒක වෙනම කතාවක්. නමුත් අපේ ශ්‍රී ලාංකිකයන්ට බයක් සැකෙන්නේ නැතුව හුස්ම ටික ගන්න, නිදහසේ ජීවත් වෙන්න, නිදහසේ ගමන් බිමන් යන්න, තමන්ගේ ජීවන රටාව අලුත් කරගෙන අලුත් විදිහට ලෝක දිහා බලන්න පුළුවන් උනේ මීට වසර 11කට පෙර ඉනිමා කර ඒ අතිභීෂණ කුරිරු ත්‍රස්තවාදය නිසා. ඉතින් අපි ඒක පහුගිය දිනක සැමරුවා, පහුගිය 19 වෙනිදා 18 වෙනිදා තමයි අපි විජයග්‍රහණය කරේ. 19 වෙනිදා උත්සවයේ සැමරුවා අපි ඉතා සුළු විදියට කොරෝනා සෙවුණත් ඒකටත් එක එක කතන්දර තිබ්බ කොරෝනා තියාගෙනයි මේ දේවල් කරන්න කියලා. නමුත් අර කළ නොහැක කියනා වගේ මේ හමුදාවේ පාටය වෙනා වගේ අපි ඒ දෙත් කරා. එච්චර එහෙම ලොකු ජනකායක් රැස් කරගන්න නැතුව අවශ්‍ය විදියට අවශ්‍ය රණවිරුවන්ට විරෝධා රණවිරුවන්ට ඒ වෙනුවෙන් අපි අපේ යුතුකම් ඉටු කරා. ඒකෙදි කැපිපෙන දෙයක් තමයි හිටපු ඒ යුද්ධය කරන්න දායකත්වය දීපු විශාල ඒ කියන්නේ හැම ප්‍රචුණ්‍යකම බාරව හිටිය හැම කෙනෙක් ඒ කියන්නේ ඒ පොසිෂන්ස් වල හිටපු මේ ඉහළ තලයේ නිලධාරීන් හැමෝම ගේ හිටියා. එක්කෙනෙක් හිටියේ නැහැ පේන්න. ඒ තමයි හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක මෙතුමා. ඒ ගැන මේ පෞගිය දිනක ඊයේ පෙරේ දවසක මම දැක්කා මේ දෙරණි චතුර මේකේ ඉන්ටර්වියු එකක් තිබ්බා මේ 11 වෙනි විජයග්‍රහණ සැමරුම යටතේ. එතෙන්ද හිටියා ඉන්න වත්මන් යුද හමුදාපති ශවෙන්ද ශිල් මහත්මයා, හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් කියලා කියන්නේ මම හිතන්නේ කොහොමද දීලා තියෙන නම්බුනාම වසන්ත කරුණාගොඩ මහත්මයා, එතකොට වයිස් මාෂල් රොෂන් ගුණතිලක මහත්මයා, ඒ වගේම දැනට ඉන්න ආරක්ෂක ඇමති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන ආරක්ෂක ඇමති කමල් ගුණරත් මහත්මයා, මේ කට්ටිය පිරිවරාගෙන මේ සාකච්ඡාව තිබ්බා. ඒ සාකච්ඡාවේදී මෙන්න මෙහෙම දෙයක් කතා වුණා. අපි පොඩ්ඩක් අහලා බලමු.
යුද හමුදාපතිතුමනි, නමුත් මට අඩුවක් දැක්ක අදත් මේ සැමරුම් උත්සවේ එහෙම නැත්නම් මේ 11 වන අවුරුද්ද සමරන වෙලාවේ ඔබතුමාලා ඔක්කොම එකට හිටපු පිරිසක් අදත් එතුමා ඇවිල්ලා හිටියේ නැහැ. මම දන්නේ නැහැ ඒක ඔබතුමාලා අමතක කරාද එහෙම නැත්නම් එතුමා ආවේ නැද්ද. මොකද ඇත්තටම ඇයි එතුමා සම්බන්ධ වෙන්නේ නැත්තේ මේ උත්සවයට?
ඔව් චතුර, මේක ඇත්තටම මේ බහනින්දා ඔව් අපේ රටේ ජනාධිපතිතුමා එතුමාට ආරාධනය කරන්න කියලා උපදෙස් ලබා දුන්නා. එනුව ගරු ආරක්ෂක ලේකම්තුමා පෞද්ගලිකම අපගේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට මහතාට ආරාධනයක් කරුන් ලැබුවා. ඉතින් ආරාධනා කරපු අවස්ථාවේදී ෆීල්ඩ් මාර්ෂල් කියලා තිබ්බා ඒ සම්බන්ධව ඊට පසුව මේ සම්බන්ධ වෙන සම්බන්ධයෙන් හමුදාපති තුමාට දැනුම් දෙන්නම් කියලා මට කියන්නම් කියලා එතුමාට කියලා තිබ්බා. ඔහුගේ වැඩසටහන් එක බලලා ඒ අනුව පෙරේදා රාත්‍රියේ මට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කෝල් එකක් දීලා කතා කරලා කිව්වා එතුමාට තිබෙන යම්කිසි හේතු කාරණා හින්දා, ඒ කියන්නේ තිබෙන වැඩසටහන් වලට අනුව ඒමට අපහසුතාවයක් තියෙනවා කියලා මට කිව්වා. ආරක්ෂක ලේකම්තුමා ඌට කතා කරලා එතුමාට කතා කරලා ආරාධනා කරත් කියලා ජනාධිපතිතුමා වෙනුවෙන් ඒ ආරාධනය මට උත්තරයක් දෙන්නම් කියලා කිව්වත් කියලා කිව්වා කියලා ඒ අනුව මට කිව්වා මේ ඒ හේතුවක් හින්දා, ඒ කියන්නේ හේතුවක් වෙන දෙයක් හින්දා මේ වැඩ සටහනක් තිබෙන හින්දා ඔතුමාට එන්න අපහසුතාවයක් තියෙනවා කියලා දැනුම් දෙන්න කියලා. ඒ අනුව මම ඒ වෙලාවම ආරක්ෂක ලේකම්තුමාට පණිඩක් දුන්නා, මෙයා කරන් පණිඩක් දුන්නයි කියලා ජනාධිපතිතුමාටත් ඒ සම්බන්ධ දැනුම් දුන්නා. අපි අමතක කළා නෑ එතුමා අපේ යුද හමුදාපති හිටපු යුද්ධ ජයග්‍රහණය කරපු කිව්වාගේ භූමියේ රටේ යුද්ධයක් කරද්දී ඒක අනිවාර්යෙන් වෙනවා. සංඛ්‍යාත්මක බැලුවත් යුද හමුදාව ගුවන් නාවික හමුදා දෙකම එකතු කරලා ගත්තත් ඒකෙන් භාගයක් විතර වගේ තියෙන්නේ. අදටත් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් අපේ භූමියේ මේක තිබේ සටන තිබේ භූමියේ ඔබතුමා දැන් අහ ප්‍රශ්නෙට වගේ ඔව් ගුවනින් මේ ගුවන් යාන දෙකක් තුනක් තිබ්බා. ඊට පස්සේ නාවික හමුදාවෙන් තිබ්බා විශාල මේ මෙහෙයක් කරා. නමුත් අවසාන වශයෙන් යුද්ධයක් කියන එක මේ වගේ රටක ගිහිල්ලා අපි අයිලන්ඩ් නේෂන් එකක් දිවයින එක අපිට භූමියෙන් ගිහිල්ලා ජයග්‍රහණය කරන්න උනේ. ඉතේකෙදී යුද හමුදා විශාල දායකත්වයක් අනිවාර්යයෙන් කළ යුතුයි. ඉතින් එතුමා මේ දැන් ටිකට් ඉස්සලා කිව්වාගෙත් ඒ වගේ. ඉතින් එතුමා මතක් කළා නෑ එතුමා මට ආරාධනය කරේ එකයි. එතුමාට තිබ්බ වැඩසටහන් අනුව තමයි එන්න බැරුණේ.
අඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් ඉන්නවා, ඒ වගේම මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් හිටියා, ෆීල්ඩ් මාර්ෂල් ඔත් හිටියා. නම් උත්සවේ ලස්සනයි. ඒකයි හදවතට දැනෙන අපි ඔක්කොම.
මම හිතන්නේ චතුර එතන ඉතාමත් වැදගත් විදිහට මේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්මයාගෙන් ඇහුවා. ඒකට පිළිතුරු දීපු විදිහත් දැන් ඉන්න වත්මන් හමුදාපති ශමිර සිල්වා මහත්මයා ඒකට පිළිතුරු දීපු විදිහත් ඇත්තරම එතුමා අගය කළා ඒ හමුදාපතිගෙන් ලැබිච්ච මේක. අන්න ඒක තමයි විය යුත්තේ. අපි මොන ප්‍රශ්න මොන තරම් දේවල් තිබ්බත් අපි මේ රට වෙනුවෙන් මේ ඔක්කොම එකට එක්කහුව වෙලා ඒ කරන්න ඕන මෙහෙ කරා. ඒකින් තමයි මං හිතනවා ඉතාමත් වැදගත් විදිහට ඒ කතා පුරාම එතුමාව ඇත්තරම මේ appreciate කරන දැන් හැමතැනම තියෙනවා. මේ ඉන්න ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න එතුමාත් හිටපු හමුදාපතිතුමා ගැන කතා කරනවා. ලැබුණු මේ ඒ කියන්නේ කමාන්ඩ් එක නිසා තමයි ඒක හරියට මැනේජ් කරගෙන යුද්ධෙ මේ විදිහට ගිහිල්ලා දිනන්න පුළුවන් වුණේ කියලා. කොහොමත් ඒ සාකච්ඡාවට සරත් ෆොන්සේකා මැතිතුමා සම්බන්ධ වුණා වීඩියෝ පතයකින්. එහෙදී ඔහු මෙන්න මෙහෙම අදහසක් කිව්වා.
ඉතිහාසයේ හාරවුසමින් යන වෙලාවේ අපිට විශේෂ අමතක කරන්න බැරි චරිත ඉන්නවා. ඉතින් මෙතනට එක් කෙනෙක් අඩුයි කියලා ඔබට හිතෙනවා ඇති. දේශපාලනික වශයෙන් තියෙන සම්බන්ධයත් එක්ක එතුමට අපි ආරාධනා කරේ නැහැ. නමුත් ඔහු යුද්ධදී අමතක කරන්න බැරි චරිතයක්. ඉතින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,
මේ රටේ කිසිම කෙනෙක් විශ්වාස කරේ නැහැ ඒ සටන අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඒ ජයග්‍රහණයේදී අපි අවුරුදු 32ක් මේ රට වෙලාගෙන තිබුණ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගෙන් මේ රට උදවාගත්තා. ඒ සටනට නායකත්වයේ දීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. අපේ හමුදාව ඒ සටනේ වැඩිම බරක් අරගත්ත හමුදාව, යුද හමුදාව. ඔවුන්ට ඒ ජයග්‍රහණ සඳහා ගමන් කිරීමට ඔවුන්ගේ ඥාතීන් ඔවුන්ට ආදරය කරන්නන් සියලු දෙනාම විශාල ශක්තියක් වුණා. ඔවුන්ගේ පිටිපස්සේ ඔවුන්ට ඒ ශක්තිය ලබා දුන්නා. ඒ ගැන අපි රණවිරුවන්ටත් ඒ ඥාතීන්ටත් අපේ ගෞරවය, ජාතියේ ගෞරවය පුද කරන්න ඕනේ. ඒ සටනේදී අවසන් සටන ඊළාම් හතරවෙනි සටන යුද හමුදාවේ 5200ක් රණවීරෝ ජීවිත පූජා කරා. 3000ක් පමණ සදාකාලික ආබාධිත වුණා. 15000ක් පමණ යුද්ධදී තුවාල ලැබුවා. මේ අවස්ථාවේදී මම ඉතාම ගෞරවයෙන් අභිමානයෙන් නමුත් නිහතමානීව ඒ ලෝබ ජයග්‍රහණයේ සමරන්න කැමති සියලුම ගෞරවය කැපකිරීම කරපු ලේදහඩිය මහන්සිය වැය කරපු රණවීරවන්ට ලැබිය යුතුයි කියලා මම ප්‍රකාශ කරනවා.
ඔය දෙන්නේ චතුර පිළිගත්ත එතන දේශපාලනික බලපෑමක් තියෙන නිසා එතුමාට මේ වැඩසටහනට කතා කරන්න හැයි කියලා වෙලා. නමුත් ඔහුව සම්බන්ධ කරගෙන හිටපු හමුදාපති හැටියට ඔහුට කියන්න තිබ්බ දේ කරා. මම හිතන්නේ සාධාරණ ඉටුණා කියලා වෙලා. මොන වුණත් ඒ එතුමා මතක් කරලා ඒ දේ කරපෙක් ගැන මම ඇත්තටම මම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් කියලා මම ඇත්තටම සතුටු වෙනවා. මම හිතන්නේ ඔබත් මාත් සමග එතෙන්දී ඉන්නව ඇති. කෙසේ වෙතත් මේ සාමූහික එකමුතුවෙන් තමයි අපිට අපේ මේ විජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ. ඒකම මුළු යුද්ධයෙන්ම 28,500 ගාණක් සෙබළු අපිට නැති වුණා. මම හිතන්නේ 60,000කට වැඩි ප්‍රතිශතයක් සදාකාලික කියන්නේ තුවාල ලැබලා දැන් ඒ කියන්නේ අකර්මණ්‍ය වෙලා ඉන්න ඔයගොල්ලන්ගේ අත්පා නැතිව තමන්ගේ ශරීර කොටස් මේ යුද්ධේ වෙනුවෙන් පූජා කළා අකර්මණ්‍ය වෙලා ඉන්නවා. ඒ වුණාට රණවිරු සෙවණෙන් ඔවුන් තාමත් උමනාවෙන් හැම ඒ උමනාපකම් කරගෙන ඔවුන් බලා ගන්නවා. මම හිතන්නේ ඒක තමයි මේ යුද්ධේ අපේ යුද්ධය අමතක කරාට කමන්නේ. යුද්ධයෙන් රට බේර අරගෙන ඒ තමන්ගේ හෙට දවස අපගේ අද දවස වෙනුවෙන් කැප කරපු ඒ වීරෝදාර රණවීරවන් අපි අමතක කරන එක හොඳ නෑ ඇත්තටම. මම දැන් අවුරුදු 11ක් ගිහිල්ලත් අපිට කෙමෙන් හැමදේම අමතක වෙගෙන යනවා. සිංහලගේ සිරිතේ එකයි ප්‍රභාකරුත් එක සැරයක් කිව්වා සිංහලට මතක තියෙන සති දෙකයි කියලා ඉවරලා. මේ ඒ තත්ත්වර අපි නොවැටි අපි මං හිතන්නේ අපේ කෙරෙන්න ඕන යුතුකම් අපේ වීරෝදාර රණවීරවන් වලින් අයිතු කරමු. ඉතින් ඔවුන් හැම වෙනුවෙන්ම මම මේ ප්‍රචාරය කරන්න යන ගීතය ඔවුන් හැම වෙලේම මේ වීරෝදාර අපේ ශ්‍රේෂ්ඨ රණවීරවන් වෙනුවෙන් මේ ගීතේ විශේෂත්වය තියෙන්නේ මේ ගීතය රචනා වුණේ මෙහි ඉන්න ළමයි දෙන්නෙක් අතින් දරුවෝ දෙන්නෙක් අතින් කියවෙතින් හරි එක්කෙනෙක් තමයි මේකේ පද රචනය ඔක්කොම ලියලා තියෙන්නේ දැන්ට ජර්මනි වල පදිංචි වෙලා ඉන්න ડોક્ટર ඉරේෂා රත්නායක ඉරේෂ දුව හිටි ඉස්සර නවසීලන්තය අපිත් එක්ක හිටියේ ඒකම ඇයත් එක්ක ඇයට සහාය දීලා තියෙනවා හිමේෂලා ගංගාදරි මං හරියට නම කිව්වද දන්නේ නැහැ ඇය පදිංචි වෙලා ඉන්නේ නිව් ප්ලිමත් වල මේ දෙන්නගේ සුසංයෝගයෙන් බිහිවෙච්ච ගීතය මේ මනරම් ගීතය මේ පිම්බිමයි කියන මේ ගීතය මං හිතන්නේ අද දවසට ඉතාමත්ම ගැලපෙනවා මං ඒ දෙපළටම ඉතාම කෘතහසපූර්වක වෙන මෙවන් වූ ගීතයක් නිර්මාණය කරලා ඒක අපිට ප්‍රචාරය කරන්න සීසර ලංකා ගුවන්විදුලි වැඩසටහනට ලබා දීම ගැන මම ඉතාමත් මගේ කෘතඥතාවය පුර කරනවා. මේ ගීතයේ මියුසික් එක ඒ කියන්නේ සංගීතය මෙලඩි එක තනුව හැම දෙයක්ම කළා ගායනය කරන්නේ අපේ නවපරපුරේ තවත් ඉතාමත් විශිෂ්ට ගායකයෙක් ඒ තමයි හර්ෂණ දිසානායක. අපි එහෙනම් හැමෝම එකතු වෙලා අපේ වීරෝදාර රණවීරවන් වෙනුවෙන් මේ ගීතය ඔවුන්ට පූජා කරමු.
විමයි සිවරම් දෙවිඳුන් සොරකිනා දේශයයි වැජ වෙමින් දිගු කල් පවතිනා ආඩම්බරයි ලක්මවුනි සදා සුවගෙන දෙනා
මනගේ නෙතු සිත් බබලනා නිජ විමයි තෙද විකුමැති විරුවන් බිහි වෙනා යුද විමයි නිබඳ ජයසෙන් ලබමිනා පින්බරයි සදා ඔබ ලොවදි දුලනා
ලස්සන පද රචනයක් ඇත්තටම ඉරේෂාද ඔයා අහගෙන ඉන්නවා නම් ජර්මනි ඉඳන් හරි මම හිතන්නේ හිමේෂ්ලා නම් අහගෙන ඇති මෙහි නිපිලිමත්වල ඉඳලා ඉතාම ලස්සන පද රචනයක් තව තවත් මෙවන් වූ විශිෂ්ට නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය නොඅඩුව නොමදව ලැබේවා කියලා අපි සීසර් ලංකාව වෙනුවෙන් ඔබට ප්‍රාර්ථනා කරනවා නැතවතක් ස්තුතිවන්ත වෙනවා ඒ ගීතය අප සමග බෙදාගන්න සම්බන්ධව දැබරසන්නේ ඔබ මේ සමන් දෙමින් සිඩ්නේ නවසීලන්ත ශ්‍රී ලංකා නවසීලන්ත ස්පර් සංවිධානය ඔබ වෙත ගෙන එන සීසර් ලංකා උගන් දිවි වැඩසටහනටයි මේ ගොඩ දවසකින් හින්දා කරන්න ටිකක් පැටලෙනවා මේ සමා වෙන්න ඕන මේ මාස දෙකකට ඔව් පස්සේනේ කරන්නේ ඉතින් පොඩි පොඩි අඩුපාඩුකම් වෙන්න පුළුවන් ඒවා ඒවට සමා වෙලා අපි සමග එකතු වෙන්න කියලා ඔබට ඉල්ලනවා
මම හිතන්නේ කාලෙකට පස්සේ කරපු එක නෙමෙයි ඒකට හේතුව ගීතයෙන් පස්සේ ඇති වුණු
ජාත්‍යාලේ නේද ඔය ගැත්. මට කොහොමත් තියෙනවා ඒ ගතිය කියන්නේ මේ මේ ඒක ඇත්තටම ඒක මේක ලේවල තියෙන එකක් කියලා කිව්වොත් එහෙම මේ ඒ ඒක තියෙනවා මං හිතන්නේ ඒකයි සින්දුවත් එක්ක මේක තමත් නැගිලාවා ඒකයි උනේ.
සම්බුදු පහසින් බබලෙන පින්බිම ලක්මව.
ලක්මන. හරි ලස්සනයි.
හරිම ලස්සනයි. ඇත්තටම අපූර්ව පද රචනයක්. කොහොමනත් ලංකාවෙන් පිට හිටියට මේ වගේ ගීත හෙද්දි හත අර හතවතට ඒක හොඳටම දැනෙනවා අපිට කොයිතරම් ලොකු ජාත්‍යාලයක් තියෙනවද අපි මෞබිම මතක් වෙන කොටත් අපේ හිත කොච්චර අපේ හදවතේ රවය වැඩි වෙනවද කියලා
ඒක තමයි
අපූර්ව නිර්මාණයක් පද රචනය සංගීත හරිම ලස්සනයි ගායනය ඒ හැමදේම අපූර්වයි හැම කෙනෙක්ටම සුබ ඒ දක්ෂතාවයන් වැඩි දියුණු කරගන්න පුළුවන් අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා
කරනවා හරි අපි ඊගාවට එහෙනම් කොරෝනා ගැන පොඩ්ඩක් කතා කරමු නේද හොඳ නෑනේ
ඔව් ඇත්තටම විජයග්‍රහණේ අපි අවුරුදු 11ක් සමරනකොට ඒත් ලංකාවට ලංකාව ඇතුළු මුළු ලෝකයටම තවත් අභියෝගයක් ඇවිල්ලා තියෙනවා විජයග්‍රහණයේ සැමරීම සම්බන්ධයෙන් වචනයක් කියන්නම් රණවිරුවන් මතක් කළේදී ඔබතුමා මතක් කළා වගේම අපි වසර 30ක් පුරාවටම තනි රටක් පුංචි රටක් විදියට මහ දැවැන්ත රුදුරු අභියෝගයට මුහුණ දුන්නා. අභියෝගයකට මුහුණ දුන්නා. අවසානයේදී අපි අභියෝගය ජය ගන්නට හැකියාව ලැබුණා. මුළු ලෝකයක් ත්‍රස්තවාදී සංවිධානයක් නෙමෙයිද කියන ප්‍රශ්නේ මතු කරද්දී පවා නැහැ. ඒක ත්‍රස්තවාදී සංවිධානයක් කිසිම රටකින් උදව් ලැබෙන්නේ නැතුව තියෙන අවස්ථාවක අපි රටක් විදියට එකතු වෙලා රට ඇතුලේ ඉන්න මිනිස්සු අපේ ජනාධිපතිතුමා අපේ හිටපු ජනාධිපතිතුමා එතකොට ආරක්ෂක ලේකම්තුමා සරත් ෆොන්සේකා මහත්මයා යුද හමුදාපතිතුමා මේ හැම කෙනෙක්ම මොන මොන දේශපාලන මතවාදයන් තිබුණත් ඒ අවස්ථාවේ රට වෙනුවෙන් එකතු වුණා. අපි හැම කෙනෙක්ටම ගෞරවය පුද කරන්නට ඕනේ. ස්තුතිවන්ත වෙන්න.
අදටත් අපි කතා කරන්න පුළුවන් ඒ ගැන. ඇත්තටම ඒ හින්දා තමයි. ඒ කියන්නේ අපිට රටක් ඉතිරිලා තියෙනවාද කතා කරන්න මොන දේ වුණත්.
ඒක ඇත්ත. ඔව්. අපි ලංකාව මේතන තියෙන එක ගැන පුදුම වෙන දෙයක් නැහැ. වසර 30ක් තිස්සේ අපි යුද්ධයකුත් අපේ රටේ තිබුණා. ඒ නිසා අපි ඉදිරියේදී අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අපේ රට ගොඩනගා ගන්න හැමදේින්ම සංස්කෘතිය පවත්වාගෙන දියුණු රටක් විදියට මුල් ලෝකයේ ඉස්සරහට යන්න තියෙන අපේ රට හැකි වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ලෝකයේ අනිත් කෙළවරේ ඉඳ
කොරෝනාත් ඉවර කරගෙන.
ඉතින් දැන් අපි යුද්ධය ගැන කතා කරත් එක්කම මම අපි හැම කෙනෙක්ම දන්න කාරණාවක් තමයි ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ බොහොම රටවක් ලංකාව නම් ඇත්තටම අපි ඒ තරම්ම ලොකු අරමුදල් ප්‍රමාණයක් වෙන් කරන්නේ නැහැ යුද්ධය වෙනුවෙන්. ලෝකයේ අනිත් රටවල් සාපේක්ෂව කතා කරත් එහෙම විශේෂයෙන්ම ලෝක බලවතුන් ඇමරිකාව රුසියාව එංගලන්තේ එතනින් එහාට ගියාම කොරියාව මේ රටවල් හැම රටක්ම අවුරුද්දකට මිලියන බිලියන ගණනින් වෙන් කරනවා යුද කටයුතු මෙහෙවන්න. යුද කටයුතු වල ඒ අවශ්‍ය කරන අවියායුධ කොච්චර ගන්න ඕනිද, එතකොට පුහුණු කිරීම වෙනුවෙන් අපිට සමහර රටවල් වෙන් කරන අරමුදල් ප්‍රමාණය අපිට හිතා ගන්නවත් බැරි තරම් ප්‍රමාණයක් ඒ රටවල් වෙන් කරනවා. හැබැයි ඒ යුද්ධය කියලා කියන්නේ දැන් අපි දන්න තරමින් ලෝක සීතල යුද්ධෙන් පස්සේ මේ වෙනකොට ලෝක යුද්ධයක් ලෝකේ නැහැ. ලෝකේ බලවතුන් අතර ඝට්ටනයක් නැහැ. සීතල යුද්ධයක් තියෙනවා, යටින් යන ප්‍රශ්න තියෙනවා. නමුත් අවියායුධ භාවිතා කරන තැනක නැහැ මේ ලෝකෙ. හැබැයි ඒක මිනිස්සු අනාගතයේ දකින අවදානමක් වෙනුවෙන් තමයි, අභියෝගයක් වෙනුවෙන් තමයි මේ තරම් යුද උපකරණ එකතු කරන්නේ, යුද්ධ වෙනුවෙන් මේ තරම් විදුලක් වෙන් කරන්නේ වාර්ෂිකව. හැබැයි මුළු මිනිස්සු මේ හැබැයි යුද්ධය කියලා කියන්නේ මිනිසා ඇති කරන දෙයක්. හැබැයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ, මිනිස්සු පිළිගත්තේ නැහැ, මිනිස්සු ස්වභාව සෞන්දර්යයට පුළුවන් කියලා ඊට වඩා දැඩි අභියෝගයක්, ඊට වඩා රුදුරු අභියෝගයක් මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් ඉදිරිපත් කරන්න. අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ මිනිස්සු විතරයි කියලා හින්න තැන හිටගෙන අපි මුළු ලෝකයම විනාශ කරගෙන තියෙන ස්වභාවික සම්පත් හැමදේම විනාශ කරගෙන ස්වභාවික සබාදම් මාතාවට අභියෝග කළා. හැබැයි මිනිසුන්ට අමතක වුණා සබාදම් මාතාව අපිට එරෙහිව නැගිට්ටොත් අපිට දුවන්න පාරවල් නැති වෙනවා කියලා.
අපි හැමදේම අමතක කළා අපේ ගමන යන්න ගියා අපි.
මං හිතනවා ලෝකේ ගොඩක් මිනිස්සු දකින්න නැති පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක මිනිස්සු නැතුව මේ ලෝකේ කොයිතරම් ලස්සනද තියෙනවද කියලා.
ඒ කියන්නේ මේ පොලියුෂන් කියන එක මුළු ලෝකෙම, ඒ කියන්නේ ඉන්දියාවේ අර හිමාලයේ පේන ගත්ත සමරක් ප්‍රාන්තවලට අවුරුදු ගානකට පෙන්ලා නැහැ. එතකොට ලංකාවේ කොල්ලුපිටියට මට මතකයි මේ එමාෂා අපි ඉස්කෝලේන කාලේ මේ අපේ කොලෙජ් එකේ උඩටට්ටුවට පෙවුනා සිරිපාදේ. ඒ ක්ලාස් රූම් එකට මේ රාජකීය විද්‍යාලේ උඩත් ඒ අපි හිටි ක්ලාස් එක ග්‍රේඩ් 6 වල මම ඉන්නකොට ඒ ක්ලාස් එක උඩටට්ටුවට අපිට පේනවා සිරිපාදේ. එහෙම තත්ත්වයක් තිබ්බේ ඒ කාලේ. මම මේ කියන්නේ 70 ගණන් වල.
අපිට එහෙම පේන තත්ත්වයක් තිබුණේ
නැහැ. දැන් ඒක අප මේ පෞගේ දස්සල කොල්ලු පිටියද පේන්න පටන් ගන්න කියලා තියෙනවා.
ඒක තමයි. ඒ ඉන්දියාවේ මුම්බයි වල එහෙම තියෙන වායු දූෂණය ඉතින් මිනිස්සු එක්කෙනාට එක්කෙනා පේන්නේ නැති තරමට වායු දූෂණයක් ඇති වෙමින්
තියෙනවා. චීනෙත් ඔක්කොම තිබ්බා. ඔව් ඉතින් ලංකාවෙත් ඒ තත්ත්වය අවිල්ල තිබ්බා. දැන් මුකුත් මොන්නේ නැහැ. දැන් ගෝල් ෆේස් එකෙන් බලන කොච්චරද කියලා තනිකර ග්‍රීනරි වෙලා නේ ආපහු ගෝල් ෆේස් එක. හරිම ලස්සන නිල් පාට තනනිල් තනිකරම ඈතට පේන හරි ලස්සන නිල් පාට තනනිල්ලක් ඇවිදී ඔව් ආපහු ඒ තත්ත්වෙට තියේද මොනෝ ඒක තමයි වෙලා තියෙන්නේ. සබාදම් මාතාව අපිට දුන්න පොඩි ස්පේස් එකක් නැවතිලා පොඩ්ඩක් හුස්ම බලන්න, හුස්ම අරගෙන හිතන්න.
ඒක ඇත්ත.
ඔයගලන්ට මේ ගමන තනියම යන්න බෑ මාත් එක්ක නැතුව කියලා පෙරලා. ඒක තමයි පෙන්නුවේ. ඉතින් ඕවා විවිධාකාරයෙන් අපිට ආවා ඉතින් ඉස්සෙල්ලා. කුණාටු, සුලිසුලං, ගම් වතුර, සුනාමි හැම විදියකින්ම ආවා. ඒකින්ම පාඩමක් ඉගෙන ගත්තේ නැහැ.
ඒ එතන වෙලා තියෙන්නේ මිනිස්සු තමන්ගේ ඇඟට එනකන්
ඒක තමන්ගේ පැත්තකට විතරයිනේ ආවේ. ඒ හැමතැනම එක එක පැති වලට දීලා බැලුවා හරියන්නේ නැහැ. මේ පාර දුන්න මුළු ලෝකෙටම කැරකිලා වැටෙන්න.
ඒක ඇත්ත. මිනිස්සු හැබැයි මට තියෙන ප්‍රශ්නේ මිනිස්සු මේකෙන්වත් පාඩමක් ඉගෙන ගන්නේද කියලා.
මම ඒක තමයි තියෙන ලොකුම දගන්තම අභියෝගය දැන් තියෙන. ඔව්. මේ මොකද මම ඔය ගොඩාක් ප්‍රෝග්‍රෑම්ස් බලනවා දැන් ලංකාවේ යන ප්‍රෝග්‍රෑම්ස් මේ දවස්වල එක එක ඩිස්කෂන්ස් යන එක එක මේ ඉන්ඩිවිජුවල්ස්ලා YouTube එකේ දාන එක ක්ලිප්ස් එමෙම හරි ඩිස්කෂන් හොඳ ඉතමත් වැදගත් ඒවා ඇත්තරම අහගෙන ඉන්න ආස හිතෙන දේවල්. ඒ කියන්නේ තරුණ પરම්පරාව අන්න එක ඇතෙන්ද වැදගත්කම තරුණ પરම්පරාව එළියට ඇවිල්ලා ඒගොල්ලන්ගේ අදහස් උදහස් මේ පබ්ලික් එකේ දාන ඕන කෙනෙකුට බලන්න පුළුවන් වගේ දේවල්. ඒවලදී ගොඩක් කියන්නේ ඒකයි ලංකාව අපේ රට දැන්වත් හැදෙයිද එහෙම කියන. එහෙම තත්ත්වයකට දැන් ඇවිල්ලා තියෙන හැමෝම මේ ප්‍රශ්නේ අහනවා. ඒක මම හිතන්නේ හොඳ මේකක්. මේ නිවැරදි නායකත්වයකුත් ඇවිල්ලා තියෙනවා කියලා අපි හිතනවා රටට. මම හිතන්නේ නායකත්වය හරි විදිහට යොදාගත්තොත් අපිට මෙතනින් ඔළුව උස්සන්න පුළුවන් වෙයි කියලා.
දිග ගමනක් යන්න
පුළුවන් මේකේ.
ඒක ඇත්ත. මිනිස්සුන්ට මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට ලංකාව විතරක් නෙමෙයි ඇමරිකාව, ඉන්දියාව මේ හැම රටකටම ඕනේ උනේ ආර්ථික යදිනන්න සහ තමන්ගේ බලය පෙන්වන්න යුදමේ වාතාවරණේ. ඉතින් ওই කාරණාවල් වලට මූලිකත්වය දෙනකොට කොහොමද අපි මිනිසුන්ගේ සෞඛ්‍ය, මිනිසුන්ගේ අධ්‍යාපනය මේ දේවල් ගැන හිතන්න තකන්න ලෝක බලවතුන්ට අමතක වුණා. ඇඟිල්ලෙන් ඇනලා කියලා අමතකුණා. ඉතින් නැත්තම් වසර ගණනාවකට පෙර, සතියකට මාසයකට කලින් නෙමෙයි වසර ගණනාවකට පෙර බිල් ගේට්ස් මුළු ලෝකෙටම ඇහෙන්න කියන්නේ නැහැ මෙහෙම අවදානමක් තියෙනවා කියලා. ඔහු ප්‍රකාශ කරනවා මිනිසුන් මිලියන ගණනකගේ ජීවිත එකවර අහිමි වෙන දෙයක් ගැන හිතුවොත් මට මුලින් මතක් වෙන්නේ යුද්ධය නෙමෙයි, මේ වගේ පැන්ඩමික් එකක් කියලා, වසංගතයක් කියලා. නමුත් ඕක බිල් ගේට්ස් කියලා කියන්නේ ඔබවත් මමවත් නෙමෙයි, මුළු ලෝකෙම ඉන්න ධනවත්ම පුද්ගලයා. ඔහු කියනවා නම් අපි මේ වෙනුවෙන් මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා. ඔහුගේ හඬට ඇහුම්කන් දෙන්න කෙනෙක් හිටියේ නැත්තම් අපි මේ පත් වෙච්ච තැනගෙන පුදුමයක්
නැති දෙයක් තියෙනවා. එතන මේ ලෝකෙට ලෝකේ අවසනාවට හරි පාඩම් මොකක් හරි හේතුවක් මත මම හිතන්නේ මේ ඇමරිකාවට අත් වෙච්ච ඉරණම අද අතිම ශෝචනීය, අතිශය ශෝචනීය. ඔතන හිටියේ නම් ওই මොහොතේ ඔබාමා, බරක් ඔබාමා හිටියා නම් මම හිතන්නේ සත්වයට වඩා ගොඩාක් වෙනස්. ඒ කියන්නේ අද දැන් මම හිතන්නේ ලක්ෂයකට කිට් වෙන ජීවිත අහිමි වීගෙන යනවා දැන්. ඒ කියන්නේ 95000 පැනලා තියෙන දැන්ට ඇමරිකාවේ. ඒ කියන්නේ ලෝකෙම මම හිතන්නේ මේ ලක්ෂ වැඩි මරණ සංඛ්‍යාව ලෝකෙම 150000ක් කියලා දැන් ඔක්කොම මේ කොරෝනා වෛරස් හොයාගත්ත කට්ටිය. ඉතින් කොහෙද මේක තාම දැන් ආපහු මේ අලුත් සෙකන්ඩ් රැල්ලකුත් සෙකන්ඩ් වේව් එකකුත් යනවායි කියලා දැන් යනවා. ඉතින් එහෙම විදිහට
චීනෙත් දෙවෙනි රැල්ල පටන් අරගෙන කියලා කියනවා. සහ මම මට ඇහුණ ඒ සම්බන්ධව කතා වුණු සාකච්ඡාවක් BBC කියනවා. ඒ කියන්නේ මේ දෙවෙනි රැල්ලේ එන රෝග ලක්ෂණ මීටත් වඩා සංකීර්ණයි කියලා, වෙනස් වෙන්න පුළුවන් කියලා. මොකද ඒ වෛරසයට හැඩ ගැහෙන්න පුළුවන්කම තියෙන එක ඉතාමත්ම භයානක තත්ත්වයක්.
මොකද එක එක ප්‍රභේදයන් රළුනක ඇවිල්ලා තියෙන එක එක රටවල් වලට ගියපු විදිහ වෙනස්ලුනේ. ඒකේ අර කොවිඩ් ABC කියලා මොනවා හරි තියෙනවා එහෙම වර්ග. මම හිතන්නේ ලංකාවට ආපු එක ලංකාවට ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා තියෙන එක විදිහට අන්නේ විදිහට වෙන අනිත් රටවල් වලට වෙන එක එක කැටගරයිස් කරලා තියෙනවා ඒගොල්ලෝ ඒකත්. එහෙම ඒකුත් තියෙනවා. ඉතින් ඔව් ලෝකෙම සෞඛ්‍යංශයක් කවෙලා තමයි දැන් ඉතින් මේක පාලනය කරගෙන යන්නේ එක එක රටවල් එක එක විදිහට කරනවා. මම හිතන්නේ ලංකාව මේ වෙනකොට ගොඩාක් දුරට සෑහෙන ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. හරි දත්ත එනවයි කියලා අපි හිතනවා. අපිට ඒ කියන්නේ අපිට නොකියා ඒගොල්ලෝ දේවල් සමහර විට කරනවා දන්නේ නැහැ. ඒක දේවල් මාර්ගින්ම දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කෙසේ වෙතත්
වෛරසයක් සත්වයින්ගෙන් මිනිසයන් අතරට එන්න පුළුවන් හැකියාව මේ විදිහට විද්‍යාඥයන් බොහොම කාලයක් තිස්සේ මතු කරමින් හිටියා. අපි කතා වුණා වගේ ඒ පිළිබඳව අවධානයක් යොමුන්නේ නැති එක තමයි මෙතන වුණු ප්‍රශ්නේ. ඇත්තරම වෛරසයක් පැතිර ගියත් මේ තරම් ලොකු දෙවන්ත හානියක් වෙන්න කලින් වළක්ව ගන්න තිබුණා. සෞඛ්‍යංශය වෙනුවෙන් සූදානම් කරලා තිබුණා. ඔබ කිව්ව මතක් කළා වගේ ඔබාමා රජයෙන් වෙන් කළා තිබ්බා ඒ සඳහා වෙනම යුනිට් එකක් හදලා තිබ්බා. හැබැයි ප්‍රශ්නේ උනේ අලුත් රජය ආපු ගමන් ඒක වෙනස් කරා. ඕක හැමදාම ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි. පරණ රජයෙන් කරපු හොඳයි නරකයි දෙකම හොඳ නැහැ. එහෙම නෙමෙයි, අපිට ප්‍රතිපත්තියක් තියෙනුනේ, ජාතික ප්‍රතිපත්තියක්, නැතුව මොනවාද මේ පක්ෂ ප්‍රතිපත්තියක් නේ. මේක තමයි ඇමරිකාවට උනේ. ඇමරිකාව ලෑස්ති වෙලා හිටියෙත් නැහැ, ලෑස්ති වෙලා තිබුණ දේවලුත් නැති කරා. සහ ප්‍රශ්නේ ඉදිරියට ආවමත් ආර්ථිකයේ මිනිසුන්ට වඩා වැදගත් වුණා. ඒක නිසා තවමත් ඒගොල්ලෝ එතනින් ගොඩ එන්න උත්සාහ කරනවා. කොමුණත් ලෝක අපි මේ වෛරසය ගැන පොඩ්ඩක් කතා කළොතින් මේ වෛරසය සත්ව ලෝකයේ තියෙන්න පුළුවන් කියලා සැක කරන හිතන පර්යේෂණ වලින් වාර්තා වෙලා තියෙන මිලියන 1.5ක් විතර තියෙන වෛරස් ප්‍රමාණයෙන් එකක් විතරයි මේ. සාමාන්‍යයෙන් වෛරසයක් සත්වයන්ගෙන් මනුෂ්‍යයන්ට ආවහම ඒ වෛරසය හඳුන්වනවා සූනටික් වෛරස් විදියට. දශක ගණනක් තිස්සේ මේ වගේ වසංගත බොහෝමයක්ම මිනිසුන්ගේ අතරට ආවා. 2002 SARS වෛරසය, 2012 MERS වෛරසය, මේ හැම එකක්ම කොරෝනා වෛරසයේ ප්‍රභේද. සාමේ වලින් මිනිස්සු සිය ගණනක් මිනිස්සු මැරුණා. අපි ඉස්සෙල්ලා කතා කරා වගේම මේ මොනවාද ඒ කියන්නේ නායෑම්, ගං වතුර, සුනාමි මේ හැම දෙයක්ම ආවට ඒව කොනකනේ තිබුණේ. ඒ වගේම තමයි මේ වෛරසුත් ලෝකේ එක කොනක තිබුණ නිසා මිනිස්සු ඒව තමන්ගේ ගාවට එනකන් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ලෑස්තිලා හිටියේ නැහැ.
දැන් ඕකේ වැරදිතින් ඕකේ දැන් මේ ඇංගිල දික් කරන්නේ චීනෙටනේ, චීනෙන් ආවයිම කියලානේ. දැන් මේක ඇතුණේ කොහොමද, මේක කොහොමද කියලා හොයා ගන්න කාටවත් උමනාවක් නැහැ. හැමෝටම බ්ලේම් කර කර ඉන්නවා මෙයාගෙන් අපින්ද මෙමෙයි කියලා. ඒ මම ළඟ ඉඳ දවස දැක්කා මේ ඇමරිකාවෙම කවුරු හරි මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉන්න කෙනෙක් කියලා තිබ්බා. මේක ඇමරිකාවෙන් ආපු එකක් නෙවෙයි, මේ සෝරි චීනෙන් ආපු එකක් නෙවෙයි, මේක යුරෝපෙන් ඇමරිකාවට ආපු එකක් කියලා වෙලා. ඉතින් එතනක් තියෙනවා මේ ඒ කියන්නේ හරියටම තාම කවුරුත් දන්නේ නැහැ මේක කොහොමද ව්‍යාප්ත වුනේ කියලා වෙලා.
මං හිතනවා ඇඟිල්ල දික් කරන්න වෛරසය ආවේ කොහෙන්ද කියලා හොයනට වඩා මුළු ලෝකයක් විතර එකතු වෙලා මේකට ප්‍රතිකර්මයක් හොයනවා නම් ඒක ඊට වඩා ඵලදායි කියලා.
ඔබ මේ ජාතික ප්‍රතිපත්තියක් ගැන කිව්ව අපිට ජාතික ප්‍රතිපත්තියක් නැති එක තමයි මූලික හේතුවෙම කියලා ඉල්ලලා. මට එක් කියද මතක් වුණා මේ ඊයේ පෙරේදා මේ මෙච්චර රටේ ප්‍රශ්න තියාගෙන අපේ ලංකාව හදනවා මේ ක්‍රිකට් ගහන්න. මේ
ක්‍රිකට් ගහන්න විතරක් නෙමෙයි ක්‍රිකට් ගහන්න තැන් හදන්න
ඒක තමයි. ක්‍රිකට් ගහන්න තැන් හදන්න මේ ඒකට ලুকু හාහුවක් ගියා පෞගේ දවස් ටිකේ. මම ඒක දැක්කම ඇත්තට මගේ ඇඟේ ලේපිච්චුනා. එච්චරට මට කේන්තියක් ආව. මේ මොකද්ද මේ කරන්න යන්නේ? ගම් තියෙනවා අපේ පාලමක් නැති. බොන්න වතුර ටික නැති. ඉන්න ගෙයක් හරියට පැලක් නැති. එච්චර මිනිස්සු එච්චර දුකී දුප්පත් ඉන්න මිනිස්සු රටක මේ දේවල් ඔක්කොම පැත්තකට දාලා මේ ඩොලර් මිලියන 400ක් වැය කළා හෝමාගම හදනවා. මේ ස්ටේඩියම් එකක් හදනවා මේ 60,000කට ආසන පහසුකම් තියෙන. මේ ඔක්කොම පැත්තක දාලා මේ කොරෝනාස් ඒක තමයි දැන් මේ කරන්නේ. කොහොම හරි ඕක ඇවිලිල ගිහිල්ලා මම හිතන්නේ අන්තිමේදී නමල් රාජපක්ෂත් ඕකට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා මම හිතන්නේ නමල් රාජපක්ෂ සම්බන්ධ වෙච්ච හින්දා තමයි ඊයේ වෙනකොට අර්ලිගහ මන්දිරයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හිටපු ක්‍රිකට් නායකයෝ ඔක්කොම ගෙන්දලා ක්‍රිකට් සභාපති මේ ක්‍රිකට් මණ්ඩලයක් ගෙන්දලා ඔක්කොම ගෙන්දලා ලොකු සාකච්ඡාවක් කළා. දැනට ඒකට ලොකු තිතක් තියලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඉදිරියට වෙන්නේ නැහැ කියලා වෙලා. නමුත් මෙන්න මේක අපි දැනගන්න ඕන. මෙන්න මෙහෙම දේවලුත් වෙනවා. ඒ කියන්නේ මේ මන්ත්‍රීවරුම කියනවා හිටපු මේ කියන්නේ වගකීමක් දරන රජයේ දැන් ඉන්න ඇමති කෙනෙක් හිටපු ඇමති කෙනෙක් දැන් කියනවා මේක මේ අපිට ICC එකෙන් දීපු මුදලක්, ඒක තමයි අපි මේ ග්‍රවුන්ඩ් එක හදන්න ඕන කියලා. පොඩක් අහලා බලමු මෙන්න මේක. මොකද අපිට පොඩක් හිනා වෙන්න පුළුවන් ඒකවල.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ක්‍රීඩාංගණ ඉදිකිරීම වෙනුවෙන් අස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 8ක් අපි ඔබ දන්න ඉලක්කම් වලින් කිව්වටින් ලක්ෂ වලින් 180,000කට ආසන්නයි. කොහොම නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මුදල පියවා ගන්නට බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හරහා ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන වලින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් ගෙවෙන පරිදි ලංකාවේ පිළිගත් බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ණයක් ලබා ගැනීම හරහා. අද දවසේදී මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා මෙන්න මේ වගේ අදහසක් පළ කළා.
ICC ආයතනය ශ්‍රී ලංකාවට වෙන් කරා ඩොලර් මිලියන 30ක් අලුත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න. ඒ සල්ලි ලැබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් සභාවෙන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට. ජාත්‍යන්තර ක්‍රිකට් සභාව සල්ලි දෙන්නේ ක්‍රිකට් පිටි හදන්න, ක්‍රිකට් දියුණු කරන්න පමණමයි. ඒතර එතන ලංකා ආණ්ඩුවේ සල්ලි සතයක්වත් නැහැ. ඒ සල්ලි අපි පාවිච්චි නොකරොත් ඒක වෙන් රටකට ලබා දෙනවා ක්‍රිකට් පිටියක් හදාගන්න.
උදේ ගම්මන්පිල මහත්මයා පළ කළ අදහස පිළිබඳව අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය හා සම්නිවේදන කළමනාකරු රාජේෂ්ක රාවෝගෙන් අදහස් විමසුවා. ඔහු ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතර කිසිදු විදිහක ක්‍රීඩාංගණයක් සෑදීම සම්බන්ධයෙන් ගිවිසුමක් හෝ සාකච්ඡාවක් නොමැති බවත් ඉදිරි මාස දෙක තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දිය යුතු මූල්‍ය ප්‍රතිපාදනයන් ලබා දීම සඳහා සූදානමින් සිටින බව. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හිතනවා නම් යම් කිසි විදිහකට ඔහු හිතාගෙන ඉන්න හැඩය අනුව ක්‍රීඩාංගණය ඉදිකරන්න ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් බලයට පත්වන පාලනාධිකාරීන් සතුටු කරන්නට විවිධ හැඩයට ක්‍රීඩාංගන හදන්නේ පහුගිය දවස්වල කෝප් කමිටුව හරහා අනාවරණය වුණු විගණන වාර්තාව හරහා අනාවරණය වුණු කරුණු වසා ගන්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපි කියන්නට කැමති මේ බලධාරීන්ට මාධ්‍ය හැටියට අපි වගේම මේ මහත් මුළු මහත් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාලෝලිනුත් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින වග. අද දවසේදීත් මේ ක්‍රීඩාංගනයේ ඉදිකිරීම සම්බන්ධයෙන් දේශපාලන බලාධිකාරිය අදහස් පළ කළා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ යටිතල පහසුකම් සංවර්ධනය ඕනෑම ක්‍රීඩාවකට වැදගත් බවයි. එහෙත් මේ අවස්ථාවේදී එවැන්නකට ප්‍රමුඛතාව දීම යුතුදැයි බරපතල ලෙස සිතා බැලිය යුතු බවයි. එසේම අවසන් තීරණයක් ගැනීමට පෙර සියලු පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගනිමින් අවසන් තීන්දුවක් ගැනීම වගකිව යුතු බලධාරීන්ගේ ප්‍රමුඛතම අරමුණ විය යුතු බවයි.
ඔය ක්‍රිකට් ක්‍රීඩාංගනේ හදන්න යෝජනා සම්මත කරගෙන මේ කටයුතු කරලා තිබෙන්නේ පහුගිය ආණ්ඩුව කාලේ. ඊළඟට මොකද විශේෂයෙන්ම පාචරණවක මහත්තයා. ඒ පාචරණවක මහත්තයා තමයි ඔය ක්‍රිකට් ක්‍රීඩාංගනේ උත්තර හදන්නේ කියලා තීරණය කළා තිබෙන්නේ. ඒ වගේම මේකට රජයේ මුදල් වැය කරන්නේ නැහැ. මේකට වැය කරනවා කියලා කියන්නේ ක්‍රිකට් කවුන්සිලේ මුදල්, ICC එකේ මුදල් සහ ක්‍රිකට් බෝඩ් එකේ මුදල්. කොහොම වුණත් මේ වෙලාවේ ඔය ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදනවද කියලා බලන්න යන්න නම් අවශ්‍ය නැහැ. ඊට වඩා බලන්න යන්න දේවල් ගොඩක් තියෙනවා.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා අනාවරණය කරන්නේ ඕස්ට්‍රේලියාවටත් වඩා දැනටමත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගන සංඛ්‍යාවක් තිබෙන බවයි. ඒ අතරින් ඓතිහාසික තරඟ රැසක් පැවති අස්කිරිය සහ මොරටුව වැනි ක්‍රීඩාංගන අද වන විට අත්හැර දමා තිබෙන බව පෙන්වා දෙන රණතුංග මහතා අවධාරණය කරන්නේ කළ යුත්තේ එවැනි ක්‍රීඩාංගන දියුණු කිරීමට සැලසුම් සකස් කිරීම මිස අලුතින් ජාත්‍යන්තර ක්‍රීඩාංගන ඉදිකිරීමට අතිවිශාල මුදලක් වැය කිරීම නොවන බවයි. පසුගිය වසර තුනේදීම හම්බන්තොට සූර්යවැව ක්‍රීඩාංගනයේ පවත්වා ඇත්තේ එක් තරඟයක් පමණක් බව පෙන්වා දෙන රණතුංග මහතා පසුගිය වසර තුනේදී දඹුල්ල ක්‍රීඩාංගනයේ එකදු ජාත්‍යන්තර තරඟයක් පවත්වා නොමැති බව සිහිපත් කරනවා.
ඔන්නෝක තමයි අපේ රටේ තත්ත්වය. මේ මං හිතන්නේ ඔය ඒ හිටපු ක්‍රිකට් නායකෙන් කෑ නොගසන්න ඕක ලොකු සමාජය තුළ ලොකු මේ පෙරලියක් නොකරන්න මං හිතන්නේ ඒක තවදුරටත් ඉදිරියට වෙන්න ඉඩ තිබ්බා. වාසනාවට මං හිතන්නේ ඊයේ තිබ්බ ඒ අර්ලිකා මන්දිරි තිබ්බ සාකච්ඡාවෙන් දැන් ඒක නවත් හදන එක නවත්තලා තිනවා. අපිට මං හිතන්නේ ඒක YouTube එකේ ඇතිව බලන්න පුළුවන්. ඒක මං දැක්ක මහේල සංඝාසනත් සනත් එතකොට මාලිංග මා කවුද රොෂන් මහනාම ඒ වගේ හැමෝම හිටපු ක්‍රිකට් නායකයෝ හැමෝම ඇවිල්ලා ඒ ගැන තමන්ගේ අදහස් ඉතාමත් වැදගත් අදහස් ටිකක් ඉදිරිපත් කරලා තිබේ. ඒගොල්ලෝ කිව්වේ රට තුල තියෙන ක්‍රීඩාව නංවන්න අපි කියන්නේ පාසල් මට්ටමින් යන්න ඕන, පාසල් මට්ටමින් තියෙන ග්‍රවුන්ඩ්ස් හදලා ඒව දිනු කරන්න ඕන. එහෙම මිසක් නැතුව මේ කොහෙවත් කැලේක ගිහිල්ලා මේ මිලියන් ගණක් වියදම් කළා ඒක ණයක්ලු දෙන්නේ. ඒ මහල ගණන් හදලා කිව්වේ ණය ගෙවන්නම් මං හිතන්නේ මිලියන මාසෙකටද කොහෙද මිලියන 1.5ද කොහෙද ණය ගෙවන්න මේ පොලිය විතරක් ගෙවන්න ඕනලු. එහෙම ඉතින් එහේ කොහේ තියෙන සල්ලියද රට මං හිතන්නේ වැදගත් දෙයක් වුණා කියලා මං හිතනවා. ඒකෙන් මං හිතන්නේ ඒකම. ඉතින් එහෙම දෙයක් නැවැත්තුවට හිටපු හැම ක්‍රිකට් මේ නායකයෙකුටම හැම මේ කියන්නේ හැම ක්‍රීඩාලෝලියෙකුටම අපි මේ අවස්ථාවේදී කෘතඥ පූරක වෙන්න ඕන. කාල වේලාවත් ගිවිගින් යනවා එමාෂා. මේ අපි සින්දුවකට යමු නේද? හරි, මම මේ සින්දුව තෝරගත්තේ චූටි පුංචි සිඟිත්තක් වෙනුවෙන්, සිඟිත්තියක් වෙනුවෙන්. ඇය තමයි මේ ඉමායා ඇරයුගොඩ. ඒ දරු පැටි අහගෙන ඉන්නවත් දන්නේ නැහැ මේ වැඩසටහන. මේ සීයලගේ වැඩ මේවා තේරෙන්නේ නැතුවයි සමහරක් වෙලාවට. නමුත් මේ අපේ පුංචි සිඟිත්තිය අවුරුදු 5 සම්පූර්ණ වෙලා ලබන එළබෙන සඳුදා පාසල් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ පාසල් යන්න බලාපොරොත්තු වෙන ඒ සිඟිත්ති අපේ ඒ පුංචි බබාට සින්දුවක් දාන්නේ කියලා ඇගේ ආච්චි ඉල්ලුව අපෙන්. ඒ යුතුකම් ඉටු කරන තමයි මම මේ දැන් සූදානම් වෙන්නේ. මේක මේ සින්දුව මම ඇත්තට මමත් හරි ආස කරපු සින්දුවක්. මොකද සින්දුව අහද්දී මේ ඒක අර මැවිලා පේනවා. මේ මොකද ඒ අවස්ථාව පේනවා නිකන් පාසලට ගිය විදිහම කියලා. අපි සින්දුව අහලම බලමු. එතකොට තමයි මේ ඒකේ අපිට මේ තේරෙන්නේ මොකද්ද කියලා. ඉමාෂා මං හිතන්නේ වටත් ඉමාෂා මං හිතන්නේ වටත් මතක් ඔයාගේ ඉස්කෝල කාලේ. අහලා බලමු.
Thank you.
සිින්දු ඔන්න අපේ චූටි දුවට දැන් සන්ද නං ඉස්කෝල යනකොට ඉස්කෝල ගිහිල්ලා හොඳට ඉගෙනගෙන ලොකු නෝන කෙනෙක් වෙන්න ඕනා. එහෙනම් ඔන්න මේ සීසර් ලංකා අපේ මේ ගුවන් විදුලි වැඩසටහනෙන් මේ මම මේ නිරංජන් සීයා මේ පුතාට සුබ පතනවා. ඕකේ. හරි මාෂා. යුතුයකන උත්තරන්න අපේ අපි
නේද? අනිවාර්යෙන් අනිවාර්යෙන්.
ඔව්. අපි කතා කරලා හිටියේ කොරෝනා ගැන. මම හිතන්නේ ඔව් මේ මේ මේකත් එක්ක අපිට කාලයක් යනකම් එකට ජීවත් වෙන්න වෙයි. ඒ කියන්නේ අපි කිව්ව මම රිසර්ච් කිව්ව වගේ HIV වෛරසයක් වගේ මේක ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් වගේ මේක මේක මේකට ඇඩ්ජස්ට් වෙන්න වෙනවා අපිට. ඉතින් මේ කාලය කොච්චර දුරක් කොහොම වෙයිද කියලා කියන්න බෑ. මම හිතන්නේ මිනිස්සු මේකට පුරුදු නැන් පස්සේ අර පෙරලෙන පැත්ත හොඳයි කියනවා නේ වගේ පුරුදු නැන් පස්සේ ඒ අනුව ජීවත්තේ එතකොට අපේ මේ සිස්ටම් එකත් ඒ විදිහටම අපේ ඇඟ ඇතුළත මේ බොඩි එක ඒකට ඇටැක් කරන්න ඒ විදිහට මේ ප්‍රතිදේහ නිෂ්පාදනය කරගනි. එතෙක් මම හිතන්නේ ප්‍රශ්න රසකට මුහුණ දෙන්න වේවි.
කායික වශයෙන් වගේම සමාජීය වශයෙන් අපිට මෙහි අය කියන විදිහට නිව් නෝමල් කියන එකට අපිට පුරුදු වෙන්න ඕන.
වෙන්න වෙනවා අනිවාර්යයෙන්ම.
දැන් මේ වෛරසය මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේක අවසානය නෙමෙයිනේ වෛරසයක් එන්න පුළුවන්. ඒ නිසා අපි මේ තියෙන ගැටලුවෙන් ගොඩ එන්න විදියක් හොයනවා වගේම මෙවන් දෙයක් ආයෙත් ඇති නොවෙන්න පුළුවන් තරම් වේලාසන පෙර සූදානමක් ඇති කළගත යුතුයි කියලත් බොහොම ලොකු කතාබහක් ඇති වෙමින් පවතිනවා. ඒකත් බොහොම වටිනවා. කොමුණත් මතක් කරන්න කැමති දැන් අපි කොරෝනා කියලා කියන්නේ ඒ වෛරස් ප්‍රභේදවල එකක් විතරයි මං කිව්වා වගේ. මෙතන SARS MERS වගේ මේ අවුරුදු ගණනාවකට කලින් ඇති වුණු මේ වසංගතයන් එක්ක ලෝකෙ හිටපු බොහොමක් විද්‍යාඥයන් චීනෙට ගිහිල්ලා මොකද සමහර මේ වෛරසයන් ඇති වුණේ චීනයේ තියෙන ලයිව් ස්ටොක් මාකට් එක කියලා.
එහෙම තමයි කියලා කියන්නේ.
ඒකින් ඇති වෙන තියෙන ප්‍රමාණය වැඩි කියලා විශේෂයෙන්ම මේ මේ සත්තුන්ගෙන් වල් සත්තුන්ගෙන් වන සත්තුන්ගෙන් මිනිසුන්ට මේක බොහොම ඉක්මනට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් තියෙන අවස්ථාව වැඩි කියලා විශේෂයෙන්ම වවුලුන් ගාව.
එහෙම තමයි කතාව ගියේ නේද කොහොමද බවුලෙක් මාර්ගෙන් තමයි මේ ගියේ කියලා.
ඔව් ඒක තමයි. දැන් මේ බවුලෙක් මාර්ගෙන් මේක ආවා කියලා කියනකොට මේ මිනිස්සු දැන් මේ විද්‍යාඥයන් ආයසරයක් මේ පරීක්ෂණ පවත්වාගෙන යනකොට මීට වසර ගණනාවකට කලින් මේ වෛරස් එකක් මේ පරීක්ෂණ පටන් ගත්තා. සිය ගණනක් වෛරස් හොයාගෙන ඒවා ප්‍රභේද කළා. SARS වෛරසය SARS මාස් වගේ මේ මිනිසුන්ට ආපු වෛරසයන් සහ ආපු නැති වෛරසයන් කියන කියන හේතුව මත කියන සංඝටකය මත මේවා මිනිසුන්ගේ ඇඟට එන්න පුළුවන් ඒව සහ يعني අවදානමින් වැඩි ඒව සහ අඩු ඒව විදියට. මේ අතර තියෙන එක වෛරසයක් තමයි බැට් කොරෝනා වෛරස් RATG13 කියලා කියන්නේ. ඒක අවදානම අඩු වෛරසයක් විදියට තමයි විද්‍යාඥයන් එදා හඳුනගත්තේ වසර කීපයකට කලින්. මොකද ඒ වෛරසයේ තියෙන ලක්ෂණ දිහා බලුවම ඒක වෙනස් SARS සහ MERS මේ වගේ කියන වෛරස වසංගත විදියට මිනිසුන්ගේ අතරට ආපු වෛරසයන් වලට වඩා. හැබැයි දැන් කියනවා COVID-19 බොහෝ දුරට 96%ක් සමාන වෙනවලු මේ කියන වෛරසයට. ඒ නිසා දැන් විද්‍යාඥයන් කියන්නේ මේ වෛරසයන් ওই තියෙන 100 විතරක් නෙමෙයි තව 10,000 ගණනක් මේ වෛරස් එක එක විදියට අනුගත වෙලා මිනිස් ශරීරයට ඇවිල්ලා මිනිසුන්ට ප්‍රශ්න ඇති කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ඉස්සලත් කිව්වා වගේ නිව් නෝමල් මිනිස්සු තියෙන මේ තියෙන වටපිටාවත් එක්ක කොහොමද ජීවත් වෙන්න ඕනි කියන එක ගැන බොහොම දැඩිව තමන්ගේ හිතට ගන්න ඕනේ. මම උදාහරණයක් කියන්නම්. වසර ගණනාවකට කලින් 1918 ෆ්ලූ එක 1918 ෆ්ලූ කියලා සඳහන් කරන්නේ මේ ඒ අවස්ථාවේ නගර දෙකක තිබුණු සංසන්දනයක් අනුව අපිට බැලුවොතින් එච්චර දුරට සංසන්දනය කරන්න යන්න ඕනේ නැහැ. අපිට මේ වර්තමානයේ තියෙන රටවල් එක එක රටවල් කොහොමද මුණ දුන්නේ කියන මේ වසංගෙද්දට මුණ දුන්නේ කියන එක මතම අපිට පේනවා සමාජය තමන්ගේ තියෙන වගකීම අතර අරගත්තේ නැත්නම් මිනිස්සු වගකීම අතර අරගෙන සමාජ දුරස්ථභාවය රැකගත්තේ නැත්නම් ඇතරම මේ වගේ වසංගතයක් වෙලාවක රජයකට කරන්න දෙයක් නැහැ. සෞඛ්‍ය අංශවලට කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි ඒ රජයන් වලින් කියන උපදෙස් පිළිපදලා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්න ඕනි කියලා. මම කියාගෙන ආවේ 1918 ෆ්ලූ එක මේ
වසංගතය.
මේ වෙලාවේ සෙන්ට් ලූයිස් කියන ඇමරිකාවේ නගරය ඒ වෛරසය පටන් ගන්න වසංගතය පටන් ගන්නකොටම පාසල් වහලා පොදු ස්ථාන වහල ඉවර වෙලා ඒගොල්ලෝ එකට සූදානම් වෙනවා. හැබැයි ෆිලඩෙල්ෆියා ඒක එච්චර ගණන් ගන්නේ නැහැ. ඒගොල්ලෝ ලොකු රැලියකට ඉඩ කඩ දෙනවා. මේ වෙලා මේ වසර කාලයකට පස්සේ හොඳටම නිදර්ශනයක් වෙනවා මේ නගර දෙකේ සංසන්දනය. මොකද සෙන්ට් ලූයිස් වලට බොහොම ඉක්මනින්ම කර්ව් එක පල්ලෙහාට අරගෙන ඉක්මනින්ම මේ වසංගතයෙන් එළියට එන පුළුවන්කම ලැබෙනවා මරණ සංඛ්‍යාව අඩු මරණ සංඛ්‍යාවකින්. නමුත් ෆිලඩෙල්ෆියා බොහොම දරුණු තත්ත්වයකට මුහුණ දෙනවා ඇමරිකාව වගේ රටවල් වලට.
අද ඇමරිකාව වෙලා තියෙන වගේම ඇත්තටම ඒකේ එතන ඇත්තටම තනි කර තියෙන්නේ ඒ කියන්නේ ක්‍රමවත් බවක් නැතිව ඒ කියන්නේ ඒ පාලනයේ තියෙන අක්‍රමිකතාවයෙන් තමයි එතන විදිර වෙලා තියෙන කියලා මට හිතෙන්නේ. අපේ ඉතින් වෙලාව අවසාන වේගෙන එනවා ඉමේෂා එමාෂා මේ එහෙනම් අපි සමුගෙන යමු නේද මේ අප දවසක හමු වෙමේ බලාපොරොත්තුෙන්. මම හිතන අපිට දෙයනේ කියලා ඉස්සරහට එන්න පුළුවන් වෙයි. ඉස්සරහට එන්න පුළුවන් වෙයි අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා අපිට වැඩසටහන් කරගෙන යන්න පුළුවන් වෙයි. පෞගේ දවසල ඉතාමත් මහන්සියකින් බහින් දත්තනායකත් සුජාත දත්තනායකත් ගෙදර ඉඳන් වැඩසටහන් කළා. ඒවා දිගටම කන්ටිනියුේෂන් එක කර අපි ඇබ්දපලටත් ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ඔබ වෙත ගෙන. එහෙනම් අපි ගිහින් එන්නම් ඔබට